සාමාන්‍ය සමයේ හතරවන ඉරුදින සමිඳුන් පුදදුන් මංගල්‍ය අපි සුවිශේෂ පාඨයට සවන් දෙමු. සුවිශේෂක ලෝකතුමා විසින් ලියන ලද දේව වාක්‍යයේ දෙවන පරිච්ඡේදයේ 22 වගන්තියේ සිට 31 වගන්තිය දක්වා මෝසෙස්ගේ ව්‍යවස්ථාව අනුව ඔවුන්ගේ පවිත්‍ර වීමේ කාලය පැමිණියෙන් දෙව්මව් සහ ජිසේතුමා දිව්‍ය බිලිදානන් සමිදානන් වහන්සේට කැප කරනුවත් ජෙරුසලමට ගෙනහ. එසේ කළේ හැම කුළුඳුන් පිරිමි දරුවෙක්ම ස්වාමින් වහන්සේට කැපයයි ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇති ලෙස දරුවා ස්වාමින් වහන්සේට ඔප්පු කරන පිණිසක් එහි කියා ඇති පරිදි කොබෙයන් දෙදෙනෙකු හෝ පරිපැටවුන් දෙදෙනෙකු හෝ පූජා කරන පිණිසක්ය. එකල සිමියෝන් නම් මිනිසෙක් ජෙරුසලමෙහි විසීය. ඔහු ඊශ්‍රායල් වරුන්ගේ විමුක්තිය අපේක්ෂාවෙන් සිටි දැහැමි බැතිමතෙකි. සුද්ධාත්මයානෝ ඔහු කෙරෙහි වැඩහුන්හ. ක්‍රිස්තුස් වහන්සේ දකින්ට පළමුවෙන් ඔහු මරණය නොදකින්නේ යැයි සුද්ධාත්මයන් විසින් ඔහුට අනාවරණය කරනු ලැබ තිබිණි. ඔහු ශුද්ධාත්මානුභාවයෙන් දේව මාලිගාවට පැමිණියේය. ලදරු ජේසුස් වහන්සේ පිළිබඳව ව්‍යවස්ථාවේ සඳහන් වත් පිළිවෙත් ඉටු කරනු වස් දෙමව්පියන් උන්වහන්සේ ගෙනා විට ඔහු උන්වහන්සේ දෝතින් වඩාගෙන මෙසේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කළේය. සමිඳුනි, ඔබ පොරොන්දු වූ ලෙසම දැන් ඔබ දාසයා හට ශාන්ත සිතින් යාමට ඔබ නිදහස දී ඇත. මන්ද ගැලවීම මාගේ දෙනතින් දුටිමි. එක් එය සකල ජාතීන් අභිමුව කළ ගැලවීමද විජාතීන්ට එළිය දෙන ආලෝකයද ඔබ සෙනග වන ඊශ්‍රායල් වරුන්ගේ මහිමයද වේ. සිසිජ වාක්‍ය එසේය. කිසුවාතුල මාප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද සාමාන්‍ය සමයේ හතරවන ඉරුදින පෙබරවාරි මාසේ දෙවනිදා විශේෂ මංගල්‍යයක් සාන්ත ස්වභාව සමරනවා. සාම්ප්‍රදායිකව මේ මංගල්‍යයට කියනවා කාමික මංගල්‍ය කියලා. ජනවන්දනාවට අනුව එය හඳුන්වනු ලබන්නේ සමිඳුන් පුදදුන් මංගල්‍ය ලෙසයි. The presentation of the Lord. ජුදා නීතියට අනුව දරු ප්‍රසූතියෙන් පසුව කාන්තාවක් දවස් 40ක් යනකම් එම දරුවා පිරිමි දරුවෙක් නම් අපවිත්‍ර වනු ලබන බව විශ්වාස කරනු ලැබුවා. දවස් 40ක් යනකම් ඒ දරු ප්‍රසූතිය ලබා දුන්නු කාන්තාව මේ අම්මා අපවිත්‍ර වුණා ජුදා නීතියට අනුව. ඒ නිසා ඒ කාලෙන් පස්සේ ඔවුන්ට සිද්ධ වුණා වත් පිළිවෙත් වලට අනුව දේව මාලිගාවට ඇවිල්ලා පූජකවරුන් ඉදිරියේ පෙනී ඉඳලා යාග පූජා පුද කිරීමෙන් අනතුරුව පවිත්‍ර වෙලා දරුවව මුදා ගන්න. නමුත් දෙව්මෑණියන්ට එහෙම කරන්න අවශ්‍ය වුණේ නැහැ. මොකද මේ උපන්නේ දෙවි පුත්‍රයා නිසා. එසේ වුණත් ඔවුන් එදා පැවති නීතියට ගරු කරලා ඒ චාරිත්‍රයට සහභාගී වුණා. ඒක තමයි අපි සමිඳුන් පුදදුන් මංගල්‍ය කියලා සමරන්නේ. මේ ඇත්තටම දීර්ඝ ඉතිහාසයක් තියෙන මංගල්‍යයක්. හතරවන ශතවර්ෂයේ ප්‍රථම භාගය තුල තමයි මේ මංගල්‍ය ඉස්සල්ලාම සමරන්න පටන් අරගෙන තියෙන්නේ. ප්‍රියදර සහෝදර සහෝදරියනි, මේ මංගල්‍යයේ අපට වැදගත් වන ප්‍රධාන අදහස් දෙකක් ඔබ සමග බෙදා ගන්නට මම සතුටුයි. පළමුවන කාරණාව තමයි ඔප්පු කිරීම. හෙවත් පූජා කිරීම. මේ මංගල්‍යයේ නමම කියනවා සමිඳුන් පුදදුන් මගුල. The presentation of the Lord. දේව මෑණියෝ ජේසුව ඔප්පු කරනවා. ස්වාමීන් වහන්සේ තමන්ගේ පියාණන් වෙතට කැප කරන්නට ඔප්පු වෙන්නට දේව මාලිගාවට පැමිණෙනවා. අදර නියමිත පිළිතුරු ගීයේ ලස්සනට මේ අදහස කැටි කරලා පෙන්නුම් කරනවා. කොහොමද ප්‍රතාපවත් මහා නිරිඳාන උන්වහන්සේගේ දේව මන්දිරයට වඩින්නේ? එතන කියනවා ద్వාරයේ විවෘතව සිටින්න, දොරට අණ කරනවා විවෘත වෙන්න. මොකද හිමිතිමානු නිරිඳාන වැඩම කරනවාය කියලා. මෙතන ලස්සන ගැඹුරු අධ්‍යාත්මික අදහසක් අපි දකිනවා. ඒ තමයි දේව මෑණියෝ දේව පුත්‍රයාව ඔප්පු කරනවා, කැප කරනවා දේවතාවට, දේවතාවගේ සේවයට. ඒක ඉතාම ලස්සන ගැඹුරු අදහසක්. එතන සබවින්න පෙන්නුම් කරනවා මේ දරුවා අයිති දෙවමෑණියන්ට නෙමෙයි, මේ දරුවා අයිති දෙවියන් වහන්සේටයි කියලා. ඒ නිසාම මේ කතා පුවතේ දෙවමෑණියෝ ක්‍රම ක්‍රමයෙන් මේ කතා සිද්ධියෙන් පිටුපසට ගිහිල්ලා දෙවියන් වහන්සේ මේ කතා සිද්ධියේ මූලිකයා බවට පත් වෙන්නේ. In fact, she almost disappears from the scene and he takes central stage. Mary recognizes fully the rights of God over her child and associates herself with his consecration. දෙව මෑණියෝ තේරුම් ගන්නවා තමන්ගේ කුසේ පුදුනාට මේ පුත්‍රයා සැබවින්ම දේව ලෝකයට අයිති දරුවෙක් කියලා. ඇයට සිද්ධ වෙනවා ජේසුව දෙවියන්ට ඔසවන්න, දෙවියන්ට බාර දෙන්න. මේක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒක එක්තරා විදිහට ඉඟියක්. කොහොමද මේ පුත්‍රයාගේ ජීවිත අවසාන මොහොතේ ඒ පුත්‍රයාව නැවත මාරයක් කුරුසය මත දෙවියන් වහන්සේට ඔප්පු කරන්න සිද්ධ වෙනවා, අතහරින්න සිද්ධ වෙනවා මේ පුත්‍රයාව දෙවියන් වහන්සේගේ සම්පූර්ණ කැමැත්තට නතු කරන්න? This is her first direct participation in the sacrificial offering of Christ, which will finally be completed on the cross. දේව පුත්‍රයාගේ යාගික පූජාදීම වෙතට දේව මෑණියෝ සහභාගී වෙන බවට ලැබුණු පළවෙනි ඉඟියයි. එතකොට දේව පුත්‍රයාගේ යාගික වීම, පූජාදීම ඇතුළේ දේව මෑණියෝ සිටියා. එතුමියත් පුද්ගලික ආකාරයෙන්, අධ්‍යාත්මික ආකාරයෙන් මේ යාගයට ඇතුළු වුණා. එදා කුරුස පාමුල ඉඳලා තමන්ගේ සම්පූර්ණයම සම්පූර්ණ පුද්ගලයා දෙවම්මා ඇත්තටම ජේසු සමග යාග වුණා, පූජා වුණා. එයට කදිම පෙරනිමිත්තක් ඉඟියක් තමයි මේ දේව මාලිගාවේ මේ පුත්‍රයා කැප කිරීමෙන් අප දකින්නේ. ඒ වගේම ඒ කාරණාවම පෙන්නුම් කරනවා අපිට දේව මෑණියෝ මේ පුත්‍රයාව තමන්ගේ දේව තාත්තට ඔප්පු කරන ගමන්ම දේව මෑණියෝ මේ පුත්‍රයාව අපටත් දෙනවා, අපට පෙන්නුම් කරනවා, අපට ලබා දෙනවා. කොළඹ අග්‍රරාජගුරු පදවියේ මා උපන් නායක කන්ද මේසමේ දේවස්ථානය කානික මෑණියන්ට කැප කරලා තියෙන්නේ. ඒ දේවස්ථානයේ ඉදිරිපස මොගොප්පුව උඩ දේවාම්මගේ ප්‍රතිමාවක් තියෙනවා. ඒ ප්‍රතිමාවේ පෙන්නුම් කරන්නේ දේවාම්මා කොහොමද දෙව් බිලින්දාව ඔසවාගෙන ඉන්නේ කියලා. දේවාම්මා, දෙව් මෑණියෝ දෙව් බිලින්දාව ඔසවාගෙන ඉන්නවා. හරියට ලෝකයට පෙන්නුම් කරනවා, ලෝකයට අනාවරණය කරනවා, ලෝකයට දානය කරනවා, අපිට පූජා කරනවා. තමයි පෙන්නුම් කරන්නේ ඒ ප්‍රතිමාවෙන්. ප්‍රියදර සහෝදර සහෝදරියනි, ජේසු පූජා වුණා දෙවියන් වහන්සේට, කැප කරනු ලැබුවා. ඒ වගේම තමයි ඔබයි මමයි ප්‍රසාද ස්නාපනය ලැබපු දවසේ අපි දෙවියන්ට කැප වුණා, දෙවියන්ට ඔප්පු වුණා, පූජා වුණා. අපි නිකම්ම නිකම් පුද්ගලයෝ නෙමෙයි, අපි කැප කරන ලද පුද්ගලයෝ. We have been consecrated to God. අපි ආලේප කරනු ලැබූ පුද්ගලයෝ. දැන් අපිව අයිති වෙන කාටත් නෙමෙයි, දෙවියන් වහන්සේටයි, උන්වහන්සේටමයි. අපි උන්වහන්සේට පූජා වෙලා, අපිව ඔප්පු කරලා, දෙමව්පියෝ අපිව ඔප්පු කළා, ඥාන මව්පියෝ අපව කැප කළා. අපි දැන් ඒ නිසා මනුෂ්‍ය දරුවෝ විතරක් නෙමෙයි, අප තුළ තියෙනවා දේවත්වයේ මුද්‍රාව. අපි දේව දරුවෝ. මේ යථාර්ථය අපට වටහා ගන්නට පිළිවන්න, මම මනුෂ්‍ය ශරීරයෙන් හිටියට, මනුෂ්‍ය ලෝකෙ ඉපදුනාට, මම දෙවියන්ට කැප කරපු දරුවෙක්, දේවත්වයේ මුද්‍රාව සියපු දරුවෙක්, මම දේව දරුවෙක්. ඒ නිසා ඒ දේවත්වයේ ලකුණ මන් තුළ හැමදාම දැල්වි දැල්වි දැවි දැවි තියෙන්නට ඕනේ. මමම හඳුනා ගන්නට ඕනේ දේවත්වයේ ලකුණ මන් තුළ තියෙන, මං අවතින්න අය මන් තුළින් දකින්නට ඕනේ දේවත්වයේ ලකුණ. ඒ තමයි පළවෙනි කාරණා. මේ මංගල්‍යයටම සම්බන්ධ තවත් කාරණාවක් තිබෙනවා. ඒ තමයි අද සුවිශේෂයේ සඳහන් වන ආකාරයට දෙව මෑණියෝ දිසෙතුමක් මේ දෙව් බිරිඳව අරන් ආපම ඔප්පු කරන්න. එතන හිටිය තවත් කෙනෙක් සිමියොන් නැමැති දෙහැමි වයෝවෘද්ධ බැතිමතෙක්. එයා බලාපොරොත්තුවෙන් හිටියා මැරෙන්න ඉස්සල්ලා දෙවියන් වහන්සේගේ සැලැස්ම, ගැළවීම දෙවියන් වහන්සේ ඌට පෙන්වනවාය කියලා. එනිසා ඔහු මේ දෙව් බිරිඳව දෑතට අරගෙන කියනවා මේ ලස්සන ගීතිකාව. ලොක්තුමාගේ සුවිශේෂයේ ඇත්තටම එය ගීතිකා සුවිශේෂය. ගීතිකා තුනක් තියෙනවා. සැකරියස්ගේ ප්‍රශංසා ගීතය බෙනඩික්ටුස්, මරිය උදානගේ මැග්නිෆිකාට්, සහ අද මේ සිමියොන්ගේ ප්‍රශංසා ගීතය නොන්ක් දෙමෙටික්ස්. මෙතන සිමියොන් ගායනා කරනවා, සමිඳුනි ඔබ පොරොන්දු වූ ලෙසම දැන් ඔබ දාසයා හට ශාන්ති සිතින් යාමට නිදහස දී ඇත. මන්ද ගැලවීම මාගේ දෙනතින් දිටිමි. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පොරොන්දු ඉටු කරනවා. අපට ඉන්නේ පොරොන්දු ඉටු කරන දෙවි කෙනෙක්. මේ සිමියොන් කියන මහල්ල හට දෙවියන් වහන්සේ දුන්නු පොරොන්දුව මැරෙන්න ඉස්සල්ලා ගැලවීම පෙන්නුම් කරනවා. සිමියොන්ට ගැලවීම දකින්න ලැබෙනවා කියලා දෙවියන් වහන්සේ දුන්නු පොරොන්දුව උන්වහන්සේ ඉටු කළා. අවුරුදු ගානක් සිමියොන්ට සිද්ධ වුණා මේ පොරොන්දුව ඉටු වෙනකම් ඉවසීමෙන් ඉන්න, බලාගෙන ඉන්න. දෙවියන් වහන්සේ පොරොන්දුව කඩ කළේ නැහැ. God fulfills his promises. God will choose his own time to make his promises come true in our lives. We should wait patiently for their fulfillment. Our waiting period may be arduous, as one feels when climbing a mountain. දෙවියන් වහන්සේ අපේ ජීවිතේ දුන්නු පොරොන්දු හැම දෙයක්ම ඉටු කරනවා. අපිට සිද්ධ වෙනවා ඒ ප්‍රකාශ වෙනකන් ඉවසීමෙන් විශ්වාසවන්තව සිටින්න. හරියට කන්දක් තරණය කරන්න යන මනුස්සයෙක් වගේ ඉවසීම නැත්තං ඒ ගමන හමාර කරන්න, නිමා කරන්න හම්බ වෙන්නේ නැහැ. And yet we can't afford to give up our waiting. We do not know why God should make us wait so long for the light of Christ to shine on us. But this much we know. The Almighty does nothing without reason, though our frail human mind cannot explain the reason. God is at work in the world in ways far beyond our power to comprehend.
දෙවියන් වහන්සේගේ සැලැස්ම හැම විටම අපට තේරුම් ගන්නට බෑ. අපි මිනිස්සු සීමා සහිත අය. නමුත් අපි දන්නවා දෙවියන් වහන්සේ කරන හැම ක්‍රියාවකටම හේතුවක් තියෙනවා. හේතුවක් නැතුව උන්වහන්සේ කිසි දෙයක් කරන්නේ නැහැ. උන්වහන්සේගේ සැලැස්ම අපට පැහැදිලි නොවුණත් උන්වහන්සේගේ ක්‍රියා පසුපස ඇති හේතුව අවබෝධ නොවුනත් අපි දන්නවා God is at work in the world. දෙවියන් වහන්සේ නිතරම ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාවේ ඉන්නේ. එනිසා ප්‍රියදර සහෝදර සහෝදරනි අපේ ජීවිතේ දරන්න හදන පුරන්දු. ඒ පුරන්දු හැම එකක්ම බයිබලේ තියෙනවා. අපි කියවනවා මෙනෙහි කරනවා. ඒ හැම පුරන්දුවක්ම උන්වහන්සේ එදා ඉටුකලා වගේම අද අද කරනවා වගේම හෙටත් මේ මනුස්ස ලෝකය තුල ඉටු කරනවා අපේ ජීවිත තුල ඉටු කරනවා හැබැයි අපේ වෙලාවටම නෙමෙයි අපි හිතන විදිහටම නෙමෙයි දෙවියන් වහන්සේගේ වෙලාවට උන්වහන්සේ හිතන හැටියට අපට පුළුවන් දෙවියන් වහන්සේ දුන්නු පොරොන්දුව ඉටුවන්නේමයි විශ්වාස කරමින් ජීවත් වෙන්නට ඒ තමයි අපි වරප්‍රසාද ඉල්ලමු. අපි ප්‍රසාද ස්නාපනයේ දවසේ කැපවුණු දරුවන් බව, දේව දරුවන් බව වටහා ගනිමු. ඒ තත්ත්වය සැමදාම ආරක්ෂා කරමින් ජීවත් වෙමු. පිතාගේ පුත්‍රයාගේ ශ්‍රී සාන්තුගේ නාමයෙන් ආමෙන්. ඔබට ජේසු පිහිටයි. I didn't.